මට දැන් පටන් ගන්න මගේ වෙලාව සභාපතිතුමනි මට වෙලාව තියෙන තා කෙටි කාලයක් මම හිතන්නේ වජිර අබේවර්ධන මැතිතුමා මේ ඒක මේක පැහැදිලිව මෙතුමාට මේ සුජිත් ප්‍රේමදාස මැතිතුමාට පැහැදිලි කරා මම ඊට ප්‍රථමයෙන් එතුමාට ස්තුතිවන්ත වෙනවා මගේ තාක්ෂණ විප්ලවයේ ශිල්පසේනා වැඩසටහනට ලක්ෂ 7000 අධික ප්‍රමාණයක් අපිට කැඳව ගන්න අවස්ථාව ලැබුණා දරුවන්ට ඒ දැනුම ලබා දෙන්න අවස්ථාව ලැබුණා ඉතා සුළු මුදලක් වේදන් කරමින් ඒකට ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමාට අගමැතිතුමාටත් ඒ වගේම කතානායකතුමාටත් සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් සුසිල් ප්‍රේමදාස මැතිතුමාටත් අපි එතුමාටත් තිරණයක් ප්‍රදානය කරා එතුමා කරමු සේවයට අපේ අමාත්‍යංශයේ දේශපාලනයෙන් තොරව අපි කටයුතු කරමින් ඉඳලා ඒ වගේම එතුමාට මම උත්තරයක් දී කරමින් පටන් ගන්නම් මට කාලය ඉතාම කෙටි හින්දා එතුමා විශේෂයෙන්ම කිව්වා මේ මේවා මේ විකුණනවා කියලා. ඒතකොට එතුමාට මම එතුමාගේ ආණ්ඩුව කාලේ ශැංග්‍රිලා හෝටලේ මූලස්ථානයේ සින්නක්කර දෙනකොට ඒ වගේ එතුමන්ලා ඒ කැබිනට් වල හිටියා ඒ වස්සාවේදී අදහස් ප්‍රකාශ කරේ නැහැ. ඊට පස්සෙත් ඒක ලබා දුන්නා. ඉතින් ඩෝල් සමාගමට අක්කර 2000ක් ඔබතුමාලා ඒ ආකාරයේ දෙනකොට මම කියන්නේ අපි දේශපාලනේ මාරු වෙනකොට ආණ්ඩු මාරු වෙනකොට මේකට අධික් කර ගන්න පුළුවන්. මම හිතන්නේ වජිර ඇමතුමා කිව්වේ ඉතා පැහැදිලි කාරණයක්. මේ හම්බන්තොට කරන්න හේතුව මොකක්ද? ඒ අවස්ථාවේ ඒ වගේම ඔබතුමාට විශේෂයෙන්ම දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා කාගේ හරි පිට දායි කියලා ඔබතුමා මම හිතන්නේ ඉගියෙන් වගේ කිව්වා. ඒකම කරා මහින්ද රාජපක්ෂ මහත්තයා තන්දිකා කුමාරතුංග මැදිරිය පිට දාලා. ඒකම කරා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඔබතුමාලාගේ පක්ෂේ නායකයෝ ඒ කාර්යභාරය ඒක අකුරටම කරා. ඉතින් මම හිතන්නේ අනිකුත් නායකිනුත් ඉදිරියේදී ජනාධිපති වශයෙන් පත් වෙන නායකයොත් ඒ කාරණය කරන්න පුළුවන්. ඉතින් එතුමන්ලා ඒකට සම්බන්ධ නොවන අවස්ථාවලදී. ඒ වගේම විශේෂයෙන්ම එතුමාගේ අවධානය යොමු කරනවා මේ පෝට් සිටි එක සම්බන්ධයෙන් අපේ විවේචනය තිබුණේ ඇමතුමා හිටපු ඇමතුමා මේකේ මේ සින්නක්කර අයිතිය දෙන්න. ඒ වගේම නෝ ෆ්ලයි සෝන් එක. ඒ වගේම සබ්මැරින් එකක් ගේන්න චීනයට තියෙන අයිතිය. මේ වගේ කිසිම ඉදිරි ඔබතුමා ඉදිරි දැක්මක් තිබ්බකෝ. ඉදිරි දැක්මක් තිබ්බේ නෑ මහින්ද රාජපක්ෂ මහත්තයාට. ඔබතුමාට ඉදිරි දැක්මක් තියෙන්න ඇති. හැබැයි ඔබතුමාට ඒ අවස්ථාවේ අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තිබෙත් නෑ මේ පක්ෂය තුල. අපි දන්නවා ඒ අවස්ථාවේ මොකද වුනේ කියලා. එක පිරිසක් පමණක් තීන්දුව తీරන ගත්තා. ඒ හින්දා ඔබතුමාලගේ මම හිතන්නේ ඉදිරි දැක්මක් තියෙන්න ඇති. පසුබෙල මන්ත්‍රීවරු වශයෙන්. හැබැයි ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. සින්නක්කර අපිට ප්‍රශ්නේ තිබ්බේ කවුද මේක බෙදාගන්නේ කියලා. චීන ආණ්ඩුව බෙදාගන්නවද? සමාගම් බෙදාගන්නවද? අක්කර 500ක් නැත්තම් ඒ ප්‍රමාණයක් සින්නක්කර දෙන්න. ඒ අවස්ථාවේ තීන්දුව කළදී අක්කර 50ක් කියලා කියනවා. අක්කර 500ක් කියලා කියනවා. මම ඉල්ලුවා ඒකේ දෙන්න කියලා අපිට ඒකේ අත්සන් කරලා තියෙන අනිවාර්යම තිබ්බ වන්දුල ගුණවර්ධන මහත්තයා චැලෙන්ජ් කරලා අර BBC එකේ අසාම්ට එතුමා ඒ කොන්දේසි පෙන්නු ඔක්කොම කොහොමද සින්නක් කර දෙන්නේ එතුමාලා තීන්දුව කරලා තිබ්බ කියලා. ඒ වගේම නෝ ෆ්ලයි සෝන් එක. ඒක ලබතුමාලා ඉදිරියේ දැක්මක් තිබ්බනම් ඇයි මේ ව්‍යවස්ථානුකූලව මේක රටට එකතු කරගන්න කටයුතු නොකරේ? මේක දුන්නා නම් එහෙම චීනේ කොටසක් බවට පත් වෙන්න තිබ්බා. මේක රටේ කොටසක් බවට පත් වෙන්නේ නැහැ. නීත්‍යානුකූලව නීති නෑ තිබ්බනේ මේ නෑ ව්‍යවස්ථාව නෑ ව්‍යවස්ථාව සකස් කරන්න පුළුවන්. පුරවල කොහොමද? කරාට පස්සේ මේක චීනේ කිව්වොත් මේක අපේ කොටසක් කියලා චීනෙත් එක නඩු දාන්න අපිට වෙනවා. එහෙම චීනයට කියන්න අයිතිය තිබ්බා. ඉතින් ඒ අවස්ථාවේදී ඔබතුමාලගේ අවධානය යොමු කරන විශේෂයෙන්ම ඔය කොටස ඉදිකිරීමේදී සම්බන්ධයෙන් පාරිසරික ඔබතුමා දන්නවනේ සාමාන්‍ය දෙයක් කරද්දී ඔකට විරුද්ධව ගොඩක් කට්ටිය කතා කරනවා. අපිටත් දැනුමක් තිබ්බේ නෑ. මේ පැත්තෙන් මූද හොදලෑයි කියලා කිව්වා මේ බෙන්තොට පැත්තෙන්. ඊට පස්සේ අනිත් පැත්තෙන් ආපහු මීගමෝ පැත්තෙන් ආයපහු දැන් හොදල යනවා කියලා පරිසර ඔබතුමා දැක්කා. විශාල වශයෙන් මේ සම්බන්ධයෙන් ඒවා අධ්‍යයනයකින් තොරව වෙන්න පුළුවන් අධ්‍යයනයකින් වෙන්න පුළුවන්. හැබැයි මේක හොඳ වැඩක්. මේ වගේම අපි වැල්ලවත්ත බම්බලිය ප්‍රදේශයේත් අපි විශාල අක්කර ගාණක් අපි පුරවන්න කටයුතු කරමින් පවතිනවා. ඉතින් මේකෙදි අපි ඔබතුමාට කිව්වේ මේ හම්බන්තොට වරායත් වජිරඇමතුමා කිව්වා හරි එක නැවක්වත් එන්නේ නැති අවුරුදු ගාණක් ට්‍රිලියන 10ක ණයක් ඔබතුමාලා ට්‍රිලියන 2කින් පටන් ගත්තේ. ට්‍රිලියන 10ක ණයකින් ඉවරුනේ. මේකට එක නැවක්වත් එන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා මේක ඉදි කරාට පස්සේ නැව් වෙනකම් බලාගෙන හිටියා. ඒකට තිබ්බේ සැලසුමක් තිබ්බේ නැහැ. නැව් මම දැක්කා මාධ්‍යවේදියෙකුත් ඉංග්‍රීසියෙන් කතාවක් දෙනවා. ඉලක්කම් එකක් නැව් 300ක් මූදායිනේ යනවා. මේවා දන්නේ නැද්ද රටේ ඉන්න නායකයෝ? මේවා දන්නවා. හැබැයි අර කිව්ව විදිහට මේවට එන්නේ නැහැ. බලෙන් එන්නේ නැහැ. බලෙන් එන්න ගන්න බෑ. තුවක්කු අමෝර්ලා නැව් ගෙන්න ගන්න බෑ. නැව් යනවා තමයි. හැබැයි චීනට ලබා දී මේ චීනට පුළුවන් චීන සමාගමකට බලකරන්න චීනේ යම් මුදලක් වියදම් කරොත් මේ ටික ගේන්න කියලා. මොකද මේක දැන් අපි මොනවද කරන්නේ? නැත්තම් පිට්ටනියක් ලෙස මේකේ වොලිබෝල් ගහන්නද? නැත්තම් ෆුට්බෝල් ගහන්නද? නැව් වෙන්නේ නැත්තම් අවුරුදු ගාණක් තිස්සේ බිලියන ගාණක් වියදම් කරලා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ අපිට කරන්න සිදුනේ ඔබතුමාලා කරපු ඉදිරි සැලැස්මක් නැතුව මේවා කරේ දේශපාලන තීන්දුව ගත්තා තමන්ගේ වටේ ඉන්න සහෝදරයෝ එකතු කරගෙන දේශපාලන පාලනය කරේ එක පිරිසක් හතර පහ දෙනෙක් පාලනය කරේ. ඉතින් ඒ හින්දා මේක දැක්මත් තිබ්බ මන්ත්‍රීවරයෙක්වත් අදහස් ප්‍රකාශ කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. එහෙම කරගන්න පුළුවන් මිනිස්සේ හිටියෙත් නැහැ. අපි නම් අඩුම ගාන අපේ පක්ෂය තුල අපි නායකත්වයේ මොනවාරි වැරදක් තියෙනවා අපි ඒක නැගිටලා කතා කරනවා. අපේ බෙල්ල ගියත් අපි හරි දේ වෙනුවෙන් දේශපාලනය කරන්නේ නැතුව රටේ ජනතාව වෙනුවෙන් නැගිටලා කතා කරනවා. ඒක කරන්න කොන්දක් තිබ්බේ නැහැ. උතරේ හිටපු ගොඩක් මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට. ඒ හින්දා තමයි හම්මතුර හදනකොට යස් සර් කියලා නිකන් හිටියා. සැලැස්මක් තියෙන්න තිබ්බා. සැලැස්මක් තිබ්බනේ. අපි කියන්නේ දැන් ඉතින් කරපු එක අපිට මේ කපලා දාලා චීනෙට ඇදගෙන යන්න.
කරෝ අමතිතුමා විනාඩි දෙකක් තියෙනවා.
ඇගිට්ට විතරයි මුතුම ඉදනවා. හරි.
7 minutes.
ඒ ඉඳ සභාපතිතුමනි මං කියන්නේ මේක සැලැස්මක් තිබ්බනම් හරි. ඉදිරි දැක්මක් තිබ්බනම් මේ වගේ වැඩ කරන්නේ නැහැ. ඒ වගේම පෝට් සිටි එක සින්නක් කර දුන්නා නම් එහෙම හෙලිකොප්ටරයක් ගෙනලා චීනෙන් බෑවනම් නැත්තම් වෙන මොනවාරි ගෙනලා චීනෙන් බෑවනම් අපිට නීතියක්වත් පනවන්න බෑ. සබ්මරින් එකක් ගෙනලා චීනෙන් ගැහුවා නම් එහෙම අපේ කොටසක් නෙමෙයි අපේ රටේ කොටසක් නෙමෙයි. ඒක තමයි මේ වැරදුන තැන. ඉදිරි ආ ආ මොකද බේරගත්තේ? ඒක තමයි මේ කියන්නේ අපේ කොටස බඩපත් වෙනවා. කොයි දුන්නේ? කොයිද? කාට දුන්නේ? කවුද දුන්නේ? ඒ ඔබතුමාට හීනෙන් නැගිටලා ඔබතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා ඩෝල් සමාර දුන්නේ වා කියන්නේ. ඒ කරලා හමුදා මුලස්ථානය දුන්නේ කියන්නේ. ඉතින් ඔබතුමාලා මොනවද කරේ? ඒ කාලේ හිටියා දීලා අපි දීලා නැහැ. කරපු අමාරු අහගෙන ඉන්න ඔබතුමා අහගෙන ඉන්න පොඩ්ඩක් අමාරුවෙන් හරි. ඒ කාලේ ඔබතුමාට උන්ටේ දන්නවනේ. ඔබතුමා එලවලා දැම්මා. ඔබතුමාගේ අමාත්‍ය ධූරයෙන්. ඔබතුමා ඒ කාලේ බැලමනේ හිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයාට. ඔබතුමා ස්පෝර්ට්ස් මිනිස්ින්ද එලවලා දැම්මා. ඔබතුමා මටම කිව්වේ මුං එකේ ඉන්න බෑ මල්ලි කියලා. දැන් එන බොරුව කාට දැම්ම බොරු ගන්න එනවා. එළියට ඇවිල්ලා එලෙව්වා. මාත් එකයි තිබ්බ ඔබතුමා. දැන් එන අපිට ටෝක් දෙන්න එනවා. ඒ ඉඳ මේ බොරුව කරන්න එපා. දැන් ඔබතුමා යන එනම නැතුව ඉන්න ඉඳ ඔබතුමාලා දැන් කොහෙන් හරි කතා කරරෝ. ඒ ඉඳ ඔබතුමාලා ඉන්න කාලේ එලවලා දැන් මේ මහින්ද රාජපක්ෂ මහත්තයා. මට ඇවිල්ලා කිව්වේ මුං එක කරන්න බෑ මල්ලි. මේක රටක් කරන්න පුළුවන් එමුන් ටිකක් නෙමෙයි මේ පවුල සෙට් වෙලා මේ රට කරනවා කියලා. ඒ ඉඳ විශේෂයෙන්ම කියනවා මේ රටේ අපි කියන්නේ අපි ඉදිරි දැක්මක් තියෙන රජයක් වශයෙන් අපි කරන්නේ අපිට අදාළ නැති කොටසක් අදාළ කරගන්න මේ නීතියක් ගේන්න අපි යන්නේ. ඒ ඉඳ මේකට අපිට නීති පනවන්න පුළුවන්. මේකට අපිට එතකොට අපේ රටේ කොටසක් බවට පත් වෙනවා. මේවා වෙන් කරලා දුන්නා. දැන් මතක නැවයි කතා කරනවා හීනෙන් නැගිටලා වගේ. මොනවද කරේ දවස්වල? දිගහර නීතිමය දැනුමක් තිබ්බනම් කියන්න එපා. ජනාධිපතිතුමනි මේක අපිට අයිතියක් නැහැ. නීත්‍යානුකූල මේක යනපටක් නැහැ. මේක අයිති වෙන්න පුළුවන් චීනට. අපි හිටියනම් අපි කියනවා. අපි හිටියේ අනිත් පැත්තේ. දැන් අපි ආවට පස්සේ අපි කිව්වා ඒක අවුරුදු දෙකක්ම අර ගියේ සින්නක් කර දුන්නට පස්සේ. ඒ හින්දා අපි ඉදිරි දැක්මක් තියෙන කරපු වැරදි අපිට දැන් කොහොම හරි සභාපතිතුමනි මේවා හරි ගස්සන්න ඕන.
ඩිප්ටි මිනිස්ටර් ප්ලීස් ෆයින්ඩ්
අප් 1 non cabinet sir. Thank you very much. ඒ හින්දා කරු සභාපතිතුමනි මෑපි කියන්නේ ඉදිරි දැක්මක් ඇතුවනේ මේ දේවල් කරේ. තා විනාඩි භාගයේ ඉදිරි දැක්මක් ඇතුවනේ මේ කරේ. එහෙනම් අපි කියන්නේ මේ ඉදිරි දැක්ම අනුව වැඩ කරා නම් මෙවැනි දේවල් අපිට කරන්න සිදු වෙන්නේ නැහැ. එහෙනම් අපි ඒවා හරි ගස්සනවා. අපි අතහැරලා යන්නේ නැහැ. අපි ඒවා හරි ගස්සනවා. එහෙනම් අපි ඉතා පැහැදිලිව කියනවා මේගෙන 50ත් මං හිතන්නේ සුදි පෙම්නත් මැතුමත් කිව්ව හොඳ 50ක් කියලා. ඒකට සහයෝගය ලැබෙයි කියලා හිතනවා. හැබැයි ඉදිරියේදී අපි කරනවා නම් රිකුලම වරාය වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපිට විදේශවල සහයෝගය ලබා ගන්න ඕනේ. අපිට මුදල් ඕනේ. අපි නැහැ කියන්නේ. අපි කරපු දේවල් හැම දෙයක් වෙනුවෙන් අපේ නායකවරු කරපු හැම දෙයක් වෙනුවෙන්ම විවෘත ආර්ථිකය පළාත් සභා ක්‍රමය ඒ වගේම මේ සියල්ල සම්බන්ධයෙන් අපි වග කියන අපි
දාන්නේ කාලය අවසානයි.
මොකද මේ පිරිස තමයි ওই සියල්ලට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදයට විවෘත ආර්ථිකයට පළාත් සභා ක්‍රමයට ජනාධිපති ක්‍රමයට. දැන් ජනාධිපති මලිකමතුමා දැන් ජනාධිපති ක්‍රමයට වැඩියම හොඳ කියන්නේ මේ කට්ටිය. ජේ.ආර්. දේවාදර මහත්තයා දැන් නැගිටිනවා ඇත්තමයි. එතුමාට මේවා ආරංචි වුණොත් එහෙම. දැන් ජනාධිපති ක්‍රමය ගැන හොඳම කියන්නේ මම දැක්කා මේ ඔබතුමාලගේ පක්ෂයේ മന്ത്രിවරු. ඉතින් අපේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. අපි කියපු දේ ගලේ කිටුවාගේ තියෙනවා. ඒ ප්‍රතිපත්ති අපි කටයුතු කරනවා. ඒ හින්දා මේ රජය ඉදිරි දැක්මක් ඇතුව රජයක් කියන එක අපි ඉතා වැදගත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.
බොහොම ස්තුතියි මාන්වි මිගේ ශ්‍රීදර.
ගෞරව කුළුකලින් තවිසාරවර්ගලේ இன்றைய தினம் இந்த நாடாளுமன்றத்திலே உள்நாட்டு அலுவல்கள் அமைச்சு மீதான விவாதம் நடைபெறுகின்ற போது இந்த நாட்டிலே 36 வருஷங்களுக்கு முதல் நடந்த ஒரு நிகழ்வையும் ஒரு பாரிய இனப்படுகொலையையும் இந்த நாட்டில் நடந்த ஒரு பேரவலத்தையும் நான் நினைவுபடுத்த விரும்புகிறேன். மிக முக்கியமாக கருப்பு ஜூலை கலவரம் மற்றும் வன்முறைகளிலும் 36 வருடங்களுக்கு முதல் படுகொலை செய்யப்பட்ட அப்பாவி தமிழ் மக்களுக்கும் வெலிக்கடை சிறையில் அடைக்கப்பட்டிருந்த நிலையில் காடையர்களால் திட்டமிட்டு படுகொலை செய்யப்பட்ட தமிழ் போராளிகளையும் இன்றைய நாளில் நினைவுகூர்ந்து அவர்களின் தியாகங்களை நெஞ்சில் நிறுத்தி தலைகுனிந்து அவர்களுக்கு இந்த பாராளுமன்றத்திலே அஞ்சலி செலுத்துகின்றோம். சரியாக 36 வருடங்களுக்கு முன்பு 1983 ஆண்டு ஜூலை மாதம் இலங்கை நாட்டை அப்போதைய ஆட்சியாளர்கள் பாதாளத்திற்குள் தள்ளப்பட்டது. தமிழ் மக்களுக்கு எதிரான இனவெறியாட்டம் அரங்கேற்றப்பட்ட கருப்பு நாள் என்றாகும். யாழ்குடா நாட்டின் திருநெல்வேலியில் இடம்பெற்ற கன்னிவடி தாக்குதலில் 13 ராணுவ சிப்பாய்கள் பலியானதும் இந்த வன்முறைகளுக்கு காரணமாக கூறப்பட்டாலும் தமிழ் மக்களுக்கு எதிராக நடத்தப்பட்ட தாக்குதல்களானது ஆட்சியாளர்களாலும் இனவாதிகளாலும் திட்டமிட்டு நடத்தப்பட்டது என்பதை யாரும் மறுக்கவோ மறைக்கவோ முடியாது. பாதுகாப்பு படையினரின் கண்முன்னே காடையர்களால் நடத்தப்பட்ட அந்த கொலை வரி தாக்குதல்களுக்கு பின்னால் ஒளிந்திருக்கும் சதியை எல்லோராலும் உணர முடியும். 13 ராணுவத்தினர் பலியான சம்பவத்திற்கும் அப்பாவி தமிழ் மக்களின் படுகொலைகளுக்கும் எவ்விதத்திலும் நியாயமாகாது. அந்த வன்முறைகளும் படுகொலைகளுமே இலங்கையில் உள்நாட்டு போர் கூர்மை அடைவதற்கும் 30 வருடங்களாக நீடிப்பதற்குமான காரணமாகவும் 100,000 அதிகமான மக்கள் தமது உயிர்களை இழக்கவும் காரணமாக அமைந்திருந்தது. தொடர்ந்து வன்முறைகளால் கோடானு கோடி சொத்துக்கள் அளிக்கப்பட்டன. 15,000 அதிகமானோர் உள்நாட்டிலும் வெளிநாடுகளிலும் அகதிகளாயினர். 3,000 மேற்பட்டோர் கொல்லப்பட்டார்கள். இதனால் இலங்கையின் நட்பெயருக்கு சர்வதேசத்தினரிடையே களங்கம் ஏற்பட்டது. இவ்வாறெல்லாம் கடந்து வந்த கருப்பு ஜூலை ஆடி கலவரம் என்பது ஜூலை 23 தொடக்கம் 2 கிழமைகளுக்கு மேலாக தொடர்ந்து நடைபெற்றது. இந்த நடைபெற்ற இந்த கொலைவரி தாக்குதல்களிலே தமிழீழ விடுதலை இயக்கத்தினுடைய தலைவர் தங்கத்துறை, செயலதிபர் குட்டிமணி, ஜெகன் உட்பட 53 பேருக்கு மேற்பட்ட போராளிகள் வெளிக்கடை சிறையிலே மிக துல்லியமாக அங்கிருந்த அதிகாரிகளால் திட்டமிடப்பட்டு வெளியிலே இருந்த காடையர்களுக்கான சாராயம் மற்றும் கசிப்பு போன்றவை வழங்கி வைக்கப்பட்டு அவர்கள் கூறிய ஆயுதங்களால் கொல்லப்பட்டார்கள். இந்த மலரும் தமிழீழத்தை என்னுடைய கண்களால் பார்க்க விரும்புகிறேன் என்று தன்னுடைய இறுதி நீதிபதிக்கு முன்னால் சொன்ன குட்டிமணி அவர்களின் கண்கள் தோண்டப்பட்டது. நாங்கள் தன்னுடைய இறுதி விளக்கத்தை அளித்த தங்கத்துறை அவர்கள் நீதிமன்றத்தினுடைய கடைசி நாளிலே நீதிபதிக்கு முன்னால் சொன்ன விடயம், நாங்கள் விரும்பி இந்த ஆயுதங்களை, ஆயுதங்கள் மீது காதல் கொண்டு நாங்கள் ஆயுதங்களை தூக்கவில்லை, எங்கள் மீது ஆயுதங்கள் திணிக்கப்பட்டது, அதனால்தான் நாங்கள் எங்களுடைய மக்களுக்காக இந்த ஆயுதங்களை தூக்கி இருக்கிறோம் என்று அவ்வாறு சொன்ன காரணங்களுக்காக தங்கத்துறை அவர்களுடைய கண்களும் குட்டிமணி அவருடைய கண்களும் தோண்டப்பட்டு இந்த நாட்டிலே ஒரு பாரிய உலகமே வெட்கி தனைகுடிய கூடிய அளவுக்கான ஒரு அயோக்கியத்தனமான ஒரு கொலை வரி இந்த நாட்டில் நடத்தப்பட்டது. 1,000 கோடி சொத்துக்கள் இழந்து 3,000 மக்களை இழந்து இந்த நாடு இன்று சீர் செய்யப்பட்டாலும் கூட அதிலே கொலைகளில் ஈடுபட்டவர்கள், இந்த விடயங்களை கையாண்டவர்கள் யாரும் இதுவரை கைது செய்யப்படவில்லை, இதுவரை அவர்களுக்கான தண்டனைகள் வழங்கப்படவில்லை என்பது இந்த நாட்டிலே ஜனநாயகம் பற்றி பேசுகின்ற நாட்டிலே இது ஒரு துரதிருஷ்டவசமானது. ஆனால் இந்த நிலைமை இன்றும் கூட தொடர்கிறது என்பதுதான் மிக மிக வேதனையானது. அதுக்கு பின்பாடு கூட 2009 ஆண்டிலே ஒரு பாரிய இனப்படுகொலைகளில் 3,00,000 மேற்பட்ட மக்கள் கொல்லப்பட்டார்கள். 10,000 அகதிகளாயினார்கள். 1,00,000 மக்கள் இடம்பெயர்ந்து மீள்குடியேறினார்கள். இவையெல்லாம் கடந்து வந்து இன்றும் கூட தமிழர்கள் நிம்மதியாக வாழ முடியாத ஒரு சூழ்நிலை அவர்களுக்கு காணப்படுகிறது. மிக முக்கியமாக கடந்த 16 கூட வரலாற்று ரீதியாக தமிழர்கள் வாழ்ந்த இடத்தில் அவர்களுடைய பூர்வீக நிலத்தில் இலங்கையினுடைய இராவண மன்னன், தமிழ் மன்னன் தன்னுடைய தாயாரின் அந்திமை கிரியைகளை, தந்தையாரின் அந்திமை கிரியைகளை செய்வதற்காக வெட்டப்பட்ட அந்த வெந்நீரூற்று பிரதேசத்தில் கூட பௌத்த விக்கிகளாலும் காடையர்களாலும் அந்த இடம் கபலீகரம் செய்யப்படுகிறது, அபகரிக்கப்படுகிறது. அந்த இடத்திலே அவர்கள் தங்களுடைய கிருத்தியங்களை செய்ய முடியாமல் திணறுகிறார்கள். அந்த 16 கடந்த இந்த மாதம் 16 அந்த இடத்திற்கு சென்று வணங்குவதற்காக செல்ல முற்பட்ட தென்கையிலை ஆதீனத்தினுடைய அதி வணக்கத்துக்குரிய சுவாமிகள் அகத்தியார் அவர்களும் அந்த ஆதீனத்தினுடைய காணியின் ஆதீனத்துக்குரிய சொந்தக்காரரான ரமணியம்மா அவர்களும் சென்ற பொழுது அங்கு நின்ற சிங்கள காடையர்களால் அவர்கள் மீது தேநீர், சுடுநீர் ஊற்றப்பட்டு அவர்கள் அவமரியாதை செய்யப்பட்டார்கள். 10,000 தெருவிலே கூடியிருந்த பொழுது போலீசார் அவர்களை உள்ளே செல்ல விடவில்லை. ஆனால் இவர்கள் இருவரையும் கொண்டு சென்று காடையர்களை வைத்து இவர்களுக்கு சுடுநீரை ஊற்றிவிட்ட ஒரு வரலாற்று சம்பவம் இப்பொழுதும் போலீசாரால் நடக்கிறது என்றால், 36 வருடங்கள் கடந்திருக்கிறது, எவ்வளவு தூரங்கள் தாண்டி இந்த நாடு வந்திருக்கிறது, இன்னும் இந்த சமாதானம் இந்த நாட்டிலே மலர்வதற்கு அல்லது உருவாக்குவதற்கு இன்னும் எவ்வளவு தூரங்கள் இந்த அரசாங்கமும் சிங்கள இனமும் செல்ல வேண்டி இருக்கிறது என்பதை முதலிலே சிங்கள சமூகம் உணர வேண்டும். இங்கே சைவ மதம், இந்து மதம் இருக்கக்கூடாது என்பதில் பௌத்தம் சிந்திக்கிறது என்பதுதான் ஒரு மிக கொடுமையான பதிவாக இருக்கிறது. நான் இந்த இடத்தில் தான் பகிரங்கமாக இதை இந்தியாவுக்கு கூட ஒப்புவிக்கிறேன். இங்கிருக்கின்ற இந்தியாவில் இருக்கிற இந்து மக்கள், உலகமெல்லாம் வாழுகிற இந்து மக்களிடம் ஒரு கோரிக்கை வைக்கிறேன். இந்த நாட்டிலே இந்து மக்கள், இந்து சமயத்தைச் சேர்ந்தவர்கள் வாழ முடியாத ஒரு நிர்கதி உருவாக்கப்படுகிறது. அவர்களுடைய மதம் அழிக்கப்படுகிறது. தங்களுடைய ஆலயங்களுக்கு அவர்கள் செல்ல முடியாமல் இருக்கிறது. அவர்கள் தங்களுடைய அந்திம கிரியைகளை செய்ய முடியாமல் இருக்கிறது. நேற்று காலை கூட கன்னியா வெண்ணூரீட்டிலே 2019 7/22 நேற்று திருகோணமலை 1035 இலக்கம் பாலையூட்டு கிராமத்தைச் சேர்ந்த கிருஷ்ணபிள்ளை ராமச்சந்திரன் என்பவருடைய அந்திய டிகிரியை செய்வதற்காக காலை 8 மணியளவில் அவருடைய குடும்பத்தார் அந்த கன்னியா வெண்ணீரூட்டுக்கு சென்றார்கள். அப்பொழுது அங்கே வந்த ராணுவத்தினர் போலீசார் அங்கிருந்த இளைஞர்களையும் அந்த மக்களையும் விரட்டி அடித்து நீங்கள் இங்கே செய்யக்கூடாது, வெளியேறுங்கள் என்று கலைத்திருக்கிறார்கள். அந்த இடத்திலே சென்ற ஒரு ஓய்வு பெற்ற ஆசிரியையான பரமேஸ்வரி முருகேசு அவர்கள் இந்த தகவலை எனக்கு தெரிவித்திருந்தார். அவர்கள் மிக வேதனை அடைந்து தன்னுடைய சொந்த மண்ணிலே நாங்கள் வாழ்ந்து வரலாற்று ரீதியாக அந்திமக்கிரியை செய்த இடத்திலே எங்களுடைய இடத்திலே நாங்கள் செல்ல முடியாமல் இருக்கிறது என்கிற அந்த கடுமையான வேதனையை அவர்கள் வெளிப்படுத்தி இருக்கிறார்கள். ஆனால் நேற்று திருகோணமலை நீதிமன்றத்திலே நடைபெற்ற நீதி தீர்ப்பின் பொழுது எங்களுடைய பேச்சாளர் சுமந்திரன் அவர்களுடைய முன்வைப்புகளாலும் அவரோடு இணைந்த இளம் சட்டத்திரணி சயந்தன் அவர்களுடைய இணைந்த செயற்பாடுகள் காரணமாகவும் இந்த கன்னியா வெண்ணூரிலே பல தடைகள் கொண்டுவரப்பட்டிருக்கிறது. அதற்காக அந்த நீதிபதி இளஞ்செழியன் அவர்கள் அந்த தீர்ப்பை வழங்கியிருக்கிறார்கள். அதனை இந்த இடத்திலே நாங்கள் வரவேற்கிறோம். ஆனால் இந்த நாடு நீதிமன்ற தீர்ப்புகளை, ஜனநாயக தீர்ப்புகளை நடைமுறைப்படுத்துமா? இதனை செய்வதற்கு இந்த நாட்டிலே அந்த காடையர்கள் விடுவார்களா, அல்லது அவர்களுக்கு ஒத்துழைப்பாக இருக்கின்ற பிக்குமார்கள் அவர்கள் இதற்கு ஆதரவளிப்பார்களா, ஒத்துக்கொள்வார்களா என்பதை காலம்தான் தீர்மானிக்க வேண்டும். ஏனென்றால் கல்முனையிலே தமிழர்களுடைய பிரதேசத்திலே அவர்களுடைய பிரதேச செயலகத்தை உருவாக்குவதற்காக அவர்கள் போராடுகிற பொழுது அங்கே முஸ்லிம்களுக்கும் தமிழர்களுக்கும் இடையில் பிரச்சனையை மூழ்கிப்பதற்காக ஞானசார பல தேரர்கள் அந்த இடத்துக்கு
செல்கிறார்கள்.
அந்த இடத்துக்கு அவர்கள் சென்று அவ்வாறு செய்கின்ற தேரர்கள் அந்த இடத்திலே ரிஷாட் பதியுதீன் பதவியை விலக வேண்டும் என்று அத்துல்லிய ரத்ன தேரர் உண்ணாவிரதம் இருக்கிறார், கௌரவ பாராளுமன்ற உறுப்பினர். ஆனால் இந்த தேரர்களை நான் கேட்கிறேன், கௌரவ அத்துல்லிய ரத்ன தேரர் அவர்களே, ஞானசார தேரர் அவர்களே, உங்களுடைய மதவரிகளை தூக்கி வைத்துவிட்டு தமிழர்கள் வாழ்ந்த பூமியில் அவருடைய இடங்களிலே அவர்களுக்காக உங்களால் நியாயபூர்வமாக குரல் கொடுக்க முடியுமா? நீங்கள் மதத்தை நேசிக்கிறவர்களாக இருந்தால், மனிதத்துவத்தை நேசிக்கிறவர்களாக இருந்தால், உண்மையான புத்த பகவானுடைய வாரிசுகளாக நீங்கள் இருந்தால், நீங்கள் காரண்யம் மத இனம் இன நல்லிணக்கம் என்பவற்றை நேசிக்கின்ற மத குருமார்களாக இருந்தால் நீங்கள் ஏன் அடுத்தவருடைய மதங்களை பறிக்கிறீர்கள்? ஏன் அடுத்தவருடைய மத ஸ்தானங்களை அளிக்கிறீர்கள்? நீராவியடி பிள்ளையாரிலே வரலாற்று ரீதியாக தொல்பொருள் திணைக்களமே சொல்கிறது அங்கு எந்த பௌத்த அடையாளமும் இல்லை என்று. அந்த முல்லைத்தீவு மாவட்டத்தினுடைய நீராவியடியை இந்த பௌத்த விக்கு ஒருவர் அபகரிக்கிறார். அதே போல தமிழர்கள் வாழுகின்ற ஒரு சிங்களவர் கூட வாழ்ந்திராத இன்று நாவல் குழியிலே பைபோஸாக அடாத்தாக இடத்தை பிடித்து புத்தவிகாரை கட்டியிருக்கிறார்கள். இன்று காங்கிரஸ் துறையிலே புத்தவிகாரை கட்டுகிறார்கள். இதெல்லாம் என்னத்திற்காக இந்த விடயங்களை செய்கிறீர்கள்? இனிமே இவ்வளவு நடந்தும் ஏன் நான் இதனை பதிவு செய்கிறேன் என்றால், இந்த நாட்டில் இவ்வளவு அநியாயங்கள் நடந்தும் எத்தனை லட்சம் மக்கள் கொல்லப்பட்டும் இன்றும் அவர்கள் நிராயுதபாணிகளாக இருக்கிறார்கள், ஆயுதமற்றவர்களாக இருக்கிறார்கள். ஆனால் நாட்டின் ஜனாதிபதி ஆயுதங்களை தூக்கும் வகையிலே பேசுகிறார். நாட்டில் இருக்கிற சிங்கள தலைவர்கள் அவர்கள் வன்முறையை தூண்டும் வகையிலே சொல்லுகிறார்கள். பௌத்த பிக்குமார்கள் வன்முறைதான் வடிவம் என்று பேசுகிறார்கள். இந்த நாட்டிலே எவ்வாறு இதற்கு நீதி கிடைக்கப் போகிறது? ஆகவேதான் நான் இந்த இடத்திலே வலியுறுத்தி கூற விரும்புகிறேன், இது மிக மிக முக்கியமானது. உருவாக்கப்படவில்லை. ஆகவே கௌரவ தலைமை தாங்கும் குழுக்களின் தவிசாளர் அவர்களே, இந்த நாடு ஒரு அதள பாதாளத்தை நோக்கி செல்லுகிறது. இங்கு நீதியும் இல்லை, நியாயமும் இல்லை. இந்த மக்களுக்கான நீதி இந்த இடங்களிலே கிடைக்கும் என்று நம்பக்கூடிய எந்த ஒரு சூழலும் துளியளவும் தென்படவில்லை. இந்த நாட்டினுடைய நீதி கிடைக்க வேண்டுமானால் முதலே சிங்கள பௌத்த பிக்குகள் நேர்மையான வழியிலே புத்த பகவானுடைய கருணை காருண்யம் அவருடைய வழியிலே செல்ல தயாராகுங்கள். அடுத்தவனுடைய மதத்தை மதியுங்கள். மனிதர்களாக இந்த மண்ணிலே வாழுகின்றவர்களை ஏற்றி நடக்க பழகுங்கள். இல்லையேல் இந்த விடயத்திலே இன்னும் மௌனம் சாதிக்காது இந்தியாதான் வெளிப்படையாக தலையிட வேண்டிய தேவை இருக்கிறது. ஏனென்றால் இந்து மதத்தினுடைய பிறப்படம், இந்து மதத்தை வளர்க்கின்ற, இந்து மதத்தினுடைய அடிப்படையை கொண்டிருக்கிற இந்தியா இனியும் மௌனம் சாதிக்க கூடாது என்பதை இந்த இடத்திலே குறிப்பிட்டு நிறைவு செய்கின்றேன்.
நன்றி. ஹோனரபிள் கருணாரத்ன பரணவிதான்
சபாபதி.
ஓட பிளீஸ். ஹோனரபிள் அனுர சிட்னிஜரத்ன வில் டேக் த சேர்.
கர்வமத்துமா
கரு மூலாசனாரோட மந்திரி துமணி அதாபி கதாகரான்னே கொழம்பு காலு மோதுர மூது பிரதேச குடக்கரலா இதுக்கரன ஏ சாகர நகர, வராய நகர, ஏ பூமி பிரதேச கொழம்ப பரிபாலன திசிக்கேட்ட அத்துலாத் கரகணி சந்தா பரிபாலன திசிக்கு பணத்திட்ட அதால யோஜனாவா மே கீதாமத்ம வதகாத் ஐதிஹாசிக யோஜனாவா மே சாகரே நன்னாக்காரன் ஜயகணிம அப்பகே ஜாத்திக சீனையா ஜாத்திக அபிலாசியா ஏனிசா தமாய் அர அரிசே நகபுது கிவியா கிவே முகுதின் அங்கலா ஒப்ப வெவத்தோத் எஹி பணிமு பணிமு லங்கா கிளா அப்பிட முகுத வவாகாண்ட சித்த வெளாத்திபெரும் வின விதியாக் நே அப்பே மே இடம் பிரமாணே அப்பட வடி கரகாண்ட் லோக ஹெம குடா கிரட்டவால் மெஹம பூமி சீமாவா அடு சாகர சம்பாத் சாயித்தோ மூத பூமி எக்கத்து கரகாண்ட ஹதன் ரட்டவால் தனே திபென் ரட்டவால் மே சாகரே குட கரகேன பூமி பிரதேச வடி கரகணிமே பாவிதாவுக்கட்டு கிஹில திபெனோ உதாரணம் இத்தனை கேவுனா அப்பி கோமஹாரி மே கட்டயுத்தட அப்பி சம்பந்துவென்ட அவசியலா திபெனோ எமனிசா மே கட்டயுத்த ஐதிஹாசிக கட்டயுத்தாக் லங்காவ் இத்திஹாசே கவதாவ நோயிச்சதியாக் எவகேம மே கேன நீத்தியாத் இதாம வதகாத் நீத்தியா தென் மே மெசே சாகரே குட கரகின குடபிமாக் அழுத்தேன் சாதா கணிம சம்பந்தேங் மிக தேசபாலன ஐதிவாசிகமட்ட குஹோதனே கதாகரண நிசா மிக இத்திஹாசேகனா தப்பி சந்தாங்கரான்ட்டு தென் மெத்தன கியவுனா சிறுசேன குரே மதித்துமாகிங் மே யோஜனா வாப்பு ஹட்டி மம தண்ட இத்திஹாசே கரு சபா மந்திரித்துமணி சந்திரிகா ஜனாதிபதித்துமிகி காலே இந்திக குணவார்தன அமத்துமா நாகரிக சங்வர்தன அமாத்திய ஹட்டி நின்ன காலே மே வகை மே யோஜனா இஸ்ராட்ட அதுக்குனாவும் ஏ ஆண்டு பராதவுனா ரணில் விக்ரமசிங்கமத்துமாக ஜெகே ஆண்டு காலி அழி புபுதமு லங்கா வெடசான்ட் மே கைத்துல அத்துனா நமது மிக கிரியாத்மக கரகான்ட் பிவர்காத்தி மஹிந்த ராஜபக்ச ஜனாதிபதி காலி அப்ப ஏ சம்பந்தி துமாட்ட கௌரவே ஸ்துதி அப்ப புத கரணும் ஏ சம்பந்தி வேணா அப்பிட்ட கூக கதாவே நமுத் எதா ஏ அதிகரகத்த கிவசுமே பிரசியாத்தி புணும் ஏனிசா தமா எக்கட்ட விரோதத்தாவே ஏ விரோதா நிகா முது தேசபாலன விரோதானே சாதாரண விரோதா அறம் பலன் எதாயே கிவசுமாய் ஈட்ட பசே மே ரஜே அவில்ல அல்லுத் கரகத்த கிவசுமாய் அத்தனை லோக வேணும் சக்தி வேணும் தென் மித்திர கதாக்கலா போம உபஹாசம் கதாக்கலாமே அனுனமே அவருத்தர பதுதீப சம்பந்தி எதா கிவசுமே முகத்து திமுனி ஹெக்டேர் விசா கெளிம்ம கெளிம்ம சின்னக்கரவ சீனேட்ட லபாதீம் இத்திரி கொட்டச அனுனமே அவருத்தர பதுதீம் மேக பரபதல பிரச்சனையா காடாரு கீனோ தேம் பது துணி நே கீழா ஏனாங் ஹமுதா மூலஸ்தான இடமோய் தீல தீன்னி தலவாத்தே உள்ளிட்டியே அமிலிபிட்டியே ஒய் சின்னக்கரோ தீல தீன்னி ஏவ சின்னக்கரோமாய் தீல தீன்னி ஏமனாங் ஏ மௌபிமேங் அஹிமியுன ஏ கொடசாத் தெளி ஹதா கண்டனாம் தவா சாகர நகர குடாரியா மே வியாபிரத்தியம தவாத் தவாத் விஷால் பிரமாணிய கப்பிட சாகரே குடகர கண்டா துலாத்தி பினோ மனிசா எதா ஆப்பு விரோதாவே எக்காக் தமாய் அப்பட மேக்கே ஐத்திய சம்பூர்ணம் அஹிவீம ஹெக்டேர் விசா கெளிம அஹிமிலா திபுனி நமுத் மே அழுத் கிவசுமாத்திக்கு ஏகாத் அணுனமே அவருத்தட வினாஸ்கரகின தீனோ ஏகாப்பே ஜாயக்ரஹணயாக் அவருது அணுனமே கிம் பாஸ்ஸே ஹாரி மேக ஸ்ரீலங்காவட ஐத்தியனோ சின்னக்கரவம ஏ சுபதிசாவட மே கிவசுமே மேக்காப்பிட ஹரோ கண்ட புலாங்க ஈழங்க விருத்த வச்சு காரணாவத்தமாய் மே பரிசர பிரஸ்னே டெங்கே பரிசர வார்த்தா அழுத்த லபாகத்தாம் பசே அழுத்தே சகாஸ்கலா ஏ வித்யாவில் மே இன்ஜினியர் சகாஸ்கலா ஏ நவ பரிசர வார்த்தாவட அணுவத்தமாய் மே குடகிரியும் சித்தவுனி எசே நொக்கர சித்தவுனானாங் மே கொலம திபின காலு மோதரத்தின் அணி ஹோட்டால் தக்வா மூதுவத்துற எண்ட திபுணா ஏகே பரிசர வார்த்தாவில் சந்தாங்கிலா திபுணம் ஏ கருணு கன மங் விசேஷம் வெடிபுர விஸ்தர கதாகரனே மே கியூசிம் திகாத்தர வினச பிளிபந்த கருணு தா ஹத்தரக் சம்பந்தி ஏ வினஸ்கான் சாஹித்த கருணு மெத்தன திபினோ ஏவா இதிரேதி மங் ஹிதன்னே சாம்பிகரான அமாத்துமா மே கன வெடி விஸ்தர கதாகரகனே ஆய் ஏகதி பேதிலுவம் பெண்ணாய் இதா ஏ கியூசும சா மே திதாஸ் பஹாடுவே பாச அதிகரகத்த கியூசுமியா தரத்தின வினஸ்காம் சாயகேங் அப்பிர அப்பே ரட்டட அத்பாத் பிலா தீன பிரதிலாபம் மனோத கியன எக கன இதா பேதிலு சதாங்கரான தீரம் தே நிசா கெசே ஹோவேவா அது அப்ப ஸ்தானிக்கிட்ட அவில திபனோ அப்பிட்ட கொடபிமா அப்பிட்ட ஹம்பேலா திபனோ ஏ கொடபிம கொலம் பரிபாலன திஸ்ட்ரிக்ட அத்துலத்தர கனிமேனுவி இதா வெதகாத் நீத்தியா சம்பாதன விழா திபனோ காகே சாயோகே ஹம்பேன பவ பெனோ தென் மே வராய நகரே வெதகாத் கம கன தம்மை சபாபித்துமணி அப்ப பலான்டோனி மிக இதாமாத்ம வெதகாத் ஆர்த்திக மத்தியஸ்தான
දැන් අපිට බලාපොරොත්තු වෙන ආකාරයට අපිට ඩොලර් මිලියන 20,000ක විතර ආයෝජනයක් ලැබුණොත් එහෙම මේ වරාය නගරයේ ඉඩම් වල කෙරෙන ආර්ථික කටයුතු වලට අපේ රටේ ජාතික ආදායම තෛයක පුද්ගල ආදායම ඩොලර් 1000කින් විතර ඉහළ යයි කියලා අපි විශ්වාස කරනවා. අපේ රටේ අද තිබෙන ප්‍රශ්නය මෙන්න මේකයි. අපේ රට වියදම් කරන ජාතියක්. අපි විශාල වශයෙන් වියදම් කරනවා. දැන් මේ රජය ආවත් වැඩිපුරම කළේ විශාල වශයෙන් මහජන සුබසාධනයේ විශේෂයි විශාල වශයෙන් වියදම් කිරීම. රජයේ පඩි රාජ්‍ය සේවකයෝ 15,00,000කට ආසන්න ප්‍රමාණයකගේ රුපියල් 10,000කින් වැඩි කළා. තව 2,500කින් ඊට පස්සේ. ඊට පස්සේ සමෘද්ධි දීමනාව 3 ගුණයකින් වැඩි කළා. දෙන ප්‍රමාණය 1,06,000කින් වැඩි කළා තිබෙනවා. යනාදී වශයෙන් හැම ක්ෂේත්‍රයකම අපි වියදම් කරගෙන වියදම් කරගෙන වියදම් කරගෙන වියදම් කරන ජාතියක් බවට පත් වෙලා තිබෙනවා. ආදායම් කොහෙන්ද එන්නේ? අද අපිට ආදායම් වෙන්න නම් රටක් හැටියට මෙන්න මේ වගේ මහා පරිමාණව හිතලා මේ වගේ මහා පරිමාණ ව්‍යාපෘති ජාතික අභිලාෂයන් පාවා දෙන්න තු අපි කරන තැනකට අපිට යන්න වෙලා තිබෙනවා. ඉතින් අපිට ඇත්තෙන්ම මේක සෞදි අරාබිය නෙවෙයි. සෞදි අරාබියට තියෙන ඒගොල්ලන්ගේ තියෙන ඛනිජ තෙල් ඒ මුදල් ඒවා ප්‍රාග්ධනයේ බවට පත් කරගෙන සාගරයේ ගොඩ කරගන්න
ගරු එමෙතුමාට තව විනාඩියක පමණ කාලයක්
නෝර්වේ රාජ්‍යයට ඕලන්දයට ඒ වගේ සාගරයේ ගොඩ කර ගැනීම සම්බන්ධයෙන් මහා පරිමාණ ආයෝජන කරන්න පුළුවන්. නමුත් අපේ තිබෙන ණය බරත් අපේ තියෙන ආදායම් වල තිබෙන ප්‍රමාණයේ අඩුකමත් නිසා අපිට සිද්ධ වෙලා තිබෙනවා විදේශ රටවල් එක්ක විදේශ ජාතීන් එක්ක ආර්ථික ගිවිසුම් වලට එළඹෙලා මේ කටයුතු කරන්න. ඒකදී අපි ප්‍රවේශම් වෙන්නට ඕනි. අපේ රට විකුණන්න නැතුව ඉන්න. දැන් මේ විකුණනවා කියලා දේශ දෙවල තියලා හැමදාම මේ කෑ ගහන අයගේ කාලයේ තමයි පළවත්තේ උල්හිටියේ ඇඹිලි පිටියේ ගාලු මෝදර මේවා සින්නක් කරම දුන්නේ. අපිට සිද්ධ වුණා ඒවා අනිත් පැත්ත හරවගෙන අඩුම තරමින් දීර්ඝකාලීන බදු ගිවිසුමකට එකතු කරගෙන ඉවරලා මේ රටේ අයිතිය තහවුරු කරගන්න. මේ පෘතුගීසීන් පාවල දුන්නේ අරකයි මේකයි කියලා මේ ඉතිහාසයේ 7-8 පන්තියේ විතරක් ඉගෙන ගත්තේ අය මේවා කිව්වට ඇත්ත කතාව මොකද්ද කියලා අද මේ රටේ ජනතාව දන්නවා. මේ සියලුම ප්‍රශ්න निराකරණය කරගෙන අවුරුද්දක් කාලයක් ආපස්සට ගියත් ඒ ගිය කාලය සම්බන්ධයෙන් ලොකු ගෙවීමක්
කරන්නේ නැතුව කාලය අවසන් වෙනවා.
අද මහානගර සභා මහානගර සංවර්ධන අමාත්‍ය චම්පිකරණෝ කමාත්තුමා මේ කටයුත්ත හොඳට මෙහෙවන බව පෙනෙනවා. ඉතින් මේ ඓතිහාසික අවස්ථාවේ මේ වැදගත් නීතිය ගෙනීම සම්බන්ධයෙන් වජිර අභිවර්ධන අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ගරු නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා ඔබතුමාට තියෙනවා විනාඩි.
ගරු
10ක කාලය.
මුලස්සනට මන්ත්‍රීතුමනි, අපි අද සාකච්ඡා කරන්නේ අපේ රටට අපේ භූමියට අලුතෙන් එකතු වෙන කොළඹ වරාය නගරය. එය කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට එකතු කරනු ලැබීම පිළිබඳව. කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පරිපාලන අයිතියට මේ භූමිය ලැබෙනකොට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට එහි අයිතිය ලැබෙනකොට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අනාථ වෙලා තියෙන්නේ. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවත්වන ගොඩනැගිල්ලේ අයිතිය අද අමාත්‍යංශයෙන් පැනලා කොල්ල කනවා. මේ මගේ ළඟ තියෙන්නේ වජිර අබේවර්ධන ඇමතුමාගේ ආරාධනයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ 25 වෙනිදා විවෘත කරන්න නියමිතයි. රුපියල් මිලියන 5,583ක වියදමින් ඉදිකරපු නිල මැදුර ස්වදේශ කටයුතු අමාත්‍යංශ සංකීර්ණය. දැන් මේ කරන්නේ ගරු මූලාසනාට මන්ත්‍රීතුමනි, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය. අපි මේ පාර්ලිමේන්තුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා අපේ රටේ තිබෙන වැදගත්ම නගරය, ඒ නගරයේ පරිපාලන කටයුතු කරන දිස්ත්‍රික් ලේකම් දිස්ත්‍රික් ලේකම් වරයාසන් ලධාරීන්ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක් ඉදිකිරීම සඳහා අයවැයෙන් මුදල් වෙන් කරා. ඒක බොහොම පැහැදිලිව වෙන් කළා තිබෙන කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙන් ඉදිකිරීම සඳහා. මේ කාර්යාලය ඉදිකරන්න පටන් ගත්තේ 2001 අවුරුද්දේ. තට්ටු 20ක් ගොඩනැගිල්ලක් ඉදි කරන්න තමයි සැලැස්ම තිබුණේ. හැබැයි 2016 වෙනකන් තට්ටු 4යි ඉදි කළේ. ඊළඟට මේ ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත් ලබා දීලා තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදි කිරීමට. එහෙම තිබියදී දැන් ස්වදේශ කටයුතු පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශය එතනට පැනලා ඒ ගොඩනැගිල්ල අල්ලගෙන තමන්ගේ නමෙන් නිලමැදුර හැටියට නම් කරගෙන දැන් විවෘත කරගන්න යනවා. දැන් මේ අලුතෙන් භූමියක් කොළඹ දිස්ත්‍රික්කයේ පරිපාලන කටයුතු සඳහා ලැබෙනකොට ඒ දිසාපත්තුමා සහ නිලධාරීන්ට තමන් හිටපු තැන යන්තම් තට්ටු දෙක තුනකට සීමා වෙන්න සිද්ධ වෙලා තියෙනවා. අර ඉත්තා වගේ ගැට රින්ගපු කබල්ලාවට වෙච්ච වැඩේ තමයි දැන් කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමාට සහ නිලධාරීන්ට සිද්ධ වෙලා තිබෙන්නේ. අපි දන්නවා, ඔබතුමා දන්නවා, සාමාන්‍යයෙන් අමාත්‍යංශ විවිධාකාර නම් වෙන්න පුළුවන්. මේකේ තිබෙන ස්වදේශ කටයුතු, පළාත් පාලන, පළාත් සභා, මේ ආදී අමාත්‍යංශ එක එක ඇමතිවරණ ඇමතිවරණ මේවා කෑලි කෑලි කැඩි කැඩි යන්න පුළුවන්. දැනුත් මේ අමාත්‍යංශ තිබෙන්නේ තැන් තුනක විතර. යුනියන් ප්ලේස් එකේ කෑල්ලක් තියෙනවා, සුහුරුපායේ කෑල්ලක් තියෙනවා, දැන් මේ කොටස තව මේ වෙන තැනට. ඉතින් එහෙම තිබියදී ස්ථාවරව පවතින්නට ඕනේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මේ කටයුතු සඳහා යොදා ගැනීම වැරදි. අමාත්‍යංශය ඒ අදාළ තැන්වල පවත්වාගෙන යන්න. නමුත් දැන් මේ ඒගොඩනැගිල්ල අමාත්‍යංශ නමින් නම් කරලා අද ඇමතිවරයා මේ ලොකු උත්සවයක් තියලා ඒක විවෘත කරන්න සූදානම් වෙන බව තමයි මේ ආරාධනා පත්‍රය අනුව සඳහන් වෙන්නේ. දැන් ගරු මූලාසනට මන්ත්‍රීතුමනි, මේ වරාය නගරයේ පිළිබඳව විශේෂයෙන් 2014 අග සහ 2015 මුල කාලේ අපි රටේ දේශපාලනයේ ඉතාම ආන්දෝලනයක් ඇති වෙලා තිබුණා. මේ වරාය නගරයේ සම්බන්ධයෙන් ඒ කාලේ රනිල් වික්‍රමසිංහ මහත්මයා විපක්ෂ නායකවරයා ඉන්න කාලේ බොහොම හැඟීම්බරව කතා කරන ඕ කියලා තිබෙනවා. මෙන්න මෙහෙම මේ පාර්ලිමේන්තුවට ඕනෑම රටක මෙවැනි දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කරලීමට පෙරාතුව ඒ පිළිබඳව ව්‍යවස්ථා සම්පාදකයන් දැනුවත් කරලීමත් ඔවුන්ගේ අදහස් විමසීමත් සිදු කෙරෙනවා. නමුත් වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව පාර්ලිමේන්තුවට කිසිදු තොරතුරක් හෙළි කර නැහැ. ඒ ගැන සංවාදයක් හෝ අදහස් හුවමාරුවක් පාර්ලිමේන්තුවේ සිදු කර නැහැ. 2014 පෙබරවාරි 5 වෙනිදා 23-2 යටතේ කොළඹ වරාය පුරවර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එතුමා නගව ප්‍රශ්නය. හොඳයි, විපක්ෂයේ ඉඳගෙන එහෙම අහලා මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කරන්න කියප එක හොඳයි. හැබැයි අපි අහන්න කැමතියි දැන් විපක්ෂ නායකවරයා අගමැතිවරයා වුණාට පස්සේදී රටේ සිදුවන මහා පරිමාණ ව්‍යාපෘති සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුව දැනුවත් කරාද කියලා. සිංගප්පූරු ගිවිසුම ගහනකොට හම්බන්තොට වරාය අවුරුදු 99කට බදු දෙනකොට ඊළඟට දැන් මේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය මේ බෝම්බ පූර්ණ ජනතාව බියෙන් සන්ත්‍රාසයට පත්වලා ඉන්න වෙලාවේ මේ 24 වෙනිදා ඒ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම ඉන්දියාව ජපානය එක්ක අත්සන් කරනකොට ඊළඟට මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඇතුළු ඒ ස්වභාවික සම්පත් දෙන්න යනකොට දැන් මේ සෝෆා ගිවිසුම අත්සන් කළ රටේ ස්වෛරීත්වය පාවා දෙන්න යනකොට එදා විපක්ෂයේ ඉඳගෙන මේ කියපු කතාවද ක්‍රියාත්මක කරනවද කියලා. එදා විපක්ෂය ඉඳලා එතුමා අහනකොට අර පැත්තේ උත්තර දුන්නා වගේ තමයි අද විපක්ෂය ඉඳලා අහනකොට ඒ පැත්තේ උත්තර දෙන්නේ. ඒ කියන්නේ මේ රටේ ජනතාවට අයිති භූමිය, මේ රටේ ජනතාවට අයිති සම්පත්, රටේ ජනතාවට අයිති දේවල් පිළිබඳව මේ අය කටයුතු කරන්නේ අඩුතරමේ පාර්ලිමේන්තුවට කියන්නේ නැතුව මහජන නියෝජිතයන්ට කොලේ වහලා. එදා එහෙමයි කිව්වේ. එදා ඒ වරාය ව්‍යාපෘතිය ගැන උත්තර දෙනකොට නිමල් සිරිපා සිල්වා ඇමතිවරයා ਉਹ කියන්නේ මොකද්ද? මෙම ආයෝජනය, මේ වරාය නගර ව්‍යාපෘතිය, මෙම ආයෝජනය ආයෝජකයා විසින් කරනු ලැබූ ව්‍යාපෘති යෝජනාවක් වන අතර එවැනි ව්‍යාපෘති සඳහා ක්‍රියාත්මක කරනු ලබන පටිපාටි අනුගමනය කරන ලදී. එම නිසා ටෙන්ඩර් සහ යෝජනා කැඳවීම අවශ්‍ය නොවුණි. මෙවැනි විදේශායෝජන සඳහා ටෙන්ඩර් පටිපාටි අදාළ නොවේ. ඒ කියන්නේ මේ ව්‍යාපෘතිය ඇවිල්ලා එදා හිටපු ආණ්ඩුව පිළිගන්න ආකාරයටම
අපේ සැලැස්මක් නොවේ. ආයෝජකයා විසින් ගෙන ලද ව්‍යාපෘතියක්. ඒ නිසා එවැනි ව්‍යාපෘති එනකොට ටෙන්ඩර් කිරීමකින් නැතුව අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් එකක් හැටියට තමයි ඒ ක්‍රියාවලිය සිද්ධ වෙලා තිබේ. ඒ කාලෙදී මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් විශේෂයෙන් අපේ රටේ පරිසරවේදී මේ තිබෙන අනතුර පිළිබඳව විටින් විට ප්‍රකාශ නිකුත් කරා. ඒ නිසා තමයි ඔය ජනාධිපතිවරණ කාලේ ධීවර සමිති පරිසරවේදීන් හම්බුණාම ඒ අවුරුදු දෙසැම්බර් මාසේ 2014 රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ අර පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරාට පස්සේ මේ පෝට්සිට ව්‍යාපෘති නතර කරනවා කියලා. නතර කරනවා කියලා. එදා එහෙමයි කිව්වේ. අපි අදත් දැනගන්න කැමති මේ සම්බන්ධයෙන් නිකුත් කරලා තිබෙන පරිසර අධ්‍යන වාර්තා මොකක්ද කියලා. මේකට උත්තර දෙනකොට ඒ කාලේ නිමා සිරිපා සිල්වා ඇමතිවරයා කියන්නේ 2011 නොවැම්බර් මාසේ පාරිසරික ශක්්‍යතා අධ්‍යන වාර්තාව ලබා ගත්ත කියලා. ඒ වගේම මේ ව්‍යාපෘති රදල් මුහුදුරල වාර්තාව 98 වර්ෂයේ ඉඳන් මේ දක්වා ලබා ගනිමින් තියෙනවා කියලා තමයි 2014 මාර්තු මාසේ 21 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ උත්තර දෙන්නේ. හැබැයි අපි දන්නවා මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් හරියමං පරිසර ශක්්‍යතා අධ්‍යන වාර්තාවක් ඉදිරිපත් වෙලා නැහැ. කොහොම වුණත් මෙවැනි නගරයක් අපේ කොළඹ වරාය ආශ්‍රිතව ඉදිකිරීම අපට අයිතිය ලැබීම හොඳයි. එතනට ආවේ විශේෂයෙන් මේ රටේ ජනතාව, සිවිල් සංවිධාන, පරිසරවේදීන් අකණ්ඩව හඳුනගීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි එහි අයිතිය අපිට ලැබුණේ. එහෙම නැත්තම් මේක නිකන් අපේ රට ළඟ වෙනත් රටකට අයිති භූමියක් තිබෙන්නා වගේ තමයි මේක කෙලවරින්ට කඩ තිබුණේ. ඒ වෙනුවට මේක සින්නක් කරව අපි අයිතියට ඇවිල්ලා කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ කොටසක් බවට පත්වීම හොඳයි. මම මතක තියාගන්න මේ අපේ සැලැස්මක් නොවන නිසා, අපේ අවශ්‍යතාවය මත ඉදි කරපු දෙයක් නොවන නිසා මේකත් එක්ක පැනගිලා තිබෙන රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්න ගණනාවකට අද අපි මුහුණ දීලා තිබෙනවා. එතන කොළඹ වරාය නගරය ඉදි කරලා ශැන්ග්‍රිලා හෝටලේ සඳහා අක්කර 6ක් සින්නක් කරව දීලා ඊළඟට කොළඹ වරායේ එක ජැටියක් පර්යන්තයක් CIC CT සමාගමට දීලා හම්බන්තොට වරාය අවුරුදු 99කට චීනට දුන්නාම ඒවා බැලන්ස් කරන්න අද ඉන්දියාව ඉල්ලන ඕන දෙයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. කොළඹ වරාය නැගෙනහිර ජැටිය අපි රුපියල් මිලියන 10,800ක් වියදම් කරලා 2014 වෙනකොට විශාල නැව් ගෙන්නන්න පුළුවන් විදිහට අපි ඒ සංවර්ධනය කරලා තිබුණේ. මීටර 460ක් වරාය අධිකාරිය විසින් සංවර්ධනය කරලා තිබුණේ. අපේ ඊළඟට තිබුණේ ඒ විශාල නැව් වල කන්ටේනර් බාන්න පටවන්න පුළුවන් විදිහ දොඹකර පද්ධතියක් හයි කරන්නට. ආණ්ඩුවේ කරේ නැවුරු 3-4ක් යනකම්. එයිසයි ටෙන්ඩරය අවලංගුණ අපට ගාස්තු ගෙවන්න සිද්ධ වුණේ සමාගම් වලට. ඒ කොච්චරද කියලා අපි තාම දන්නේ නැහැ මේ පාර්ලිමේන්තුව. එහෙම තියෙද්දි තමයි අර ඉන්දියාව බැලන්ස් කරන්න. මෙහෙන් චීනට දෙනකොට අරහෙන් ඉන්දියාව බැලන්ස් කරන්න අපිට තිබුණෝ අපිට ලාභ ගන්න තිබුණේ. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය දෙන්න සිද්ධ වෙනවා. අදත් අපිට කොළඹ වරාය ලාභයි. වරාය අධිකාරී ලාභ ලබනවා කොළඹ වරායෙන් පාඩු වෙන්නේ හම්බන්තොට වරාය නිසා. අදත් ලෝකයේ හොඳම වරායන් අතර 25 වෙනි තැන තියෙන කොළඹ වරාය. එතරම් ප්‍රමාණයක් කන්ටේනර් බානවා පටවනවා කොළඹ වරාය හරහා. මේ අපේ රට අවශ්‍ය කරන බඩු ගේනවා හරි අපේ රට බඩු යවනවා හරි නිසා නෙමෙයි. ඒ දකුණු ආසියාවේම වැදගත් වරායක්. ඒකේ තමයි මේ අයිතිය අපි ඉන්දියාවට, ජපානයේ හේතු වුණාට ඉන්දියාවට මේ පවරන්නට යන්නේ. එහෙම තමයි මේ අපේ සැලැස්මක් නොවන ආකාරයට මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අපිට කොතරම් වාසහගත වුණත් අවසානයේදී අපි වගේ රටකට ආර්ථික වශයෙන් දුබල, දේශපාලනික වශයෙන් දුබල, ආරක්ෂාව අතින් දුබල රටකට අර ලෝකයේ ආධිපත්‍යදා රටවල්වලට යට වෙන්න සිද්ධ වෙනවා. ඒක බැලන්ස් කරන්න මේ රටේ ජනතාවට ඇති දේවල් මේ විටින් වලට දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ගරු මූලාසන මන්ත්‍රීතුමනි මේ ප්‍රශ්නය අපි සලකන්නට ඕනේ. අපි කොහොමද දැන් මේ රට සංවර්ධනය කිරීම මේ රටේ සම්පත් අපේ සැලැස්මකට යොදාගන්න කියන
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙක කාලයක්
අපේ සැලැස්මකට යොදාගන්න කියන ක්‍රියාවලිය මත එහෙම නැත්නම් එක එක ආණ්ඩු ඒ ආණ්ඩු වල තිබෙන දූෂණ වංචා නිසා ලෝකයේ බලවත් රාජ්‍යයන්ට යට වෙලා මේ රටේ මෙහෙම සම්පත් අපේ සැලැස්මකින් තොරව දෙන්න ගත්තට පස්සේ අපි කොහෙටද ගමන් කරන්නේ? මොකද මේවැ යටවීමේ ප්‍රතිඵල තමයි අර පුෂ්පා රාජපක්ෂ පදනමට එක වෙලාවක රුපියල් මිලියන 19ක් ගෙවල් හදන්න කියලා ඔය චයින හාබ කෝපරේෂන් එකේ ලබා දෙන්නේ. මේ ව්‍යාපෘති වල එක කොටසක් තමයි එක වෙලාවක අර මේ රටේ එලිදරව් වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඡන්ද ව්‍යාපෘතියට ඩොලර් මිලියන 7.6ක් ඔය චයින හාබ එකේ කම්පැනියෙන් ලබා දුන්නායි කියලා. එතකොට මේ රටේ අපේ සැලැස්මකට නොවි තමන්ගේ දූෂණ වංචා වහගෙන ආණ්ඩුව පවත්වා ගැනීම සඳහා යටවීමේ ප්‍රතිඵල අපි අද භුක්ති විඳින්මින් ඉන්නවා. ඒ නිසා මේ දෙපැත්තෙන්ම විපක්ෂයේ ඉඳගෙන මා හයියෙන් හඬනවා නැගුවට ආණ්ඩුවට ගියාට පස්සේදී ලෝකේ ඕනෑම බලවත් රටක් ඉස්සරහ දෙකට නැවෙන එහෙම පාලනයක් තමයි අපට තිබෙන්නේ. ඒ නිසා මේ වංචා දූෂණ නිසා තමන්ගේ පැවැත්ම දුබල කරගත්ත එයින් ගොඩ යාම සඳහා ලෝකේ ඕනම රටක පිළිසරණ පතන පාලනයන් විසින් අපට අපේ රට සංවර්ධනය කරන්න තිබෙන මාවත අහුරලා තිබෙනවා. මේ පෙන්වුම් කරන්න ඒක. ඒ නිසා කොමුණත් මේ නගරයේ ඉදිකල් අඩු ගානේ මේ විදියට හරි ඊට ඉස්සරහා තියෙන ශැංග්‍රිලා එක ඉඩ අයිතිරම අපිට නැති වෙලා තිබෙනවා. මේ ගොඩ කරනකොට දැන් මෙතනින් එහාට ගරු මූලාසන මන්ත්‍රීතුමනි ඇත්තරම අපි කල්පනා කරන්නට ඕනේ මේකත් එක්ක
ඔබතුමාගේ කාලය අවසානයි මන්ත්‍රීතුමා.
සාගර ගොඩ කරලා අපි දූපත් නිර්මාණය කරනකොට ඒකට අදාළ කරන නීති පද්ධතිය අති ඉක්මනට අපි පාර්ලිමේන්තුව මගින් සකස් කරන්න ඕන කියන යෝජනා ඉදිරිපත් කරමින් මම නතර වෙන බොහෝ ස්තුතියි.
දුමාට ගරු ඇමතුමා
මූලාසනින් මන්ත්‍රීතුමනි මගේ මිත්‍ර මේ නලින් මන්ත්‍රීතුමා කියපු කාරණේ ගැන පැහැදිලි කර ගැනීමක් හිතනවා. මම හිතන්නේ තුමාට ලැබිච්ච තොරතුරුත් එක්ක ස්වදේශ කටයුතු අමාත්‍යාංශය 2015 අපි බාර ගන්නකොට විටින් විට කුලියට තමයි ස්ථාන ගණනාවක තිබෙන්නේ. දැනටත් කුලියට ස්ථාන ගණනාවක අපි ඉන්නවා. අපි ඔක්කොම අතාරින්න බලාපොරොත්තු වෙනවා. ඒකම 2015 දෙසැම්බර් මාසේ කැබිනට් පත්‍රිකාව මම ඉදිරිපත් කිරීම කුලියට ඉන්න ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ස්ථාවර ගොඩනැගිල්ලකට ගෙනෙන කරුණුත් ඒ කැබිනට් පත්‍රිකාවේ මම සඳහන් කරලා තිබෙනවා. ඒ අනුව පළවෙනි මහල ඉඳලා තුන්වෙනි මහල දක්වා අපි තිබිරිගස්සයාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා දීලා තිබෙන්නේ. හතරවෙනි මහල අපි ඉඳලා පස්වෙනි මහල ඉඳලා දහවෙනි මහල දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අපි ලබා දීලා තිබෙන්නේ. දොළොස්වෙනි මහල ආපන ශාලාව සහ පුහුණු මධ්‍යස්ථානයට අපි ඇතුල් කරලා තිබෙන්නේ. ඒකම 13වෙනි මහලේ සිට 19වෙනි මහල දක්වා අමාත්‍යාංශයට තමයි අපි ඇතුළත් කරලා තිබෙන්නේ. උඩු මහල අපි බලාපොරොත්තු වෙනවා වෙනත් මිලියන 1කට 2කට විතර රෙන්ට් එකකට දීලා ඒකිනුත් ආදායමක් අරගෙන විදුලි බිල් සහ අනික් ඒවා ගෙවන්න. ඇත්තටම නම් මේ නලින් මන්ත්‍රීතුමා 1931 මේ අමාත්‍යාංශය පටන් ගන්නේ. අදටත් ස්ථාවර ගොඩනැගිල්ලක් නැහැ. දැන් මේකට සමගාමීව මන්ත්‍රීතුමනි මූලාසනයේ ඉන්න මන්ත්‍රීතුමාගේ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හදනවා 1.7 බිලියන් මේ අගෝස්තු මාසේ ව්‍යුත කරනවා. ඊළඟට අපි මඩකලපුව හදාගෙන යනවා. ඒකටත් අපි බිලියන 1ක් වියදම් කරනවා. ඒකත් මේ අවුරුද්ද ව්‍යුත කරනවා. ඒකම මාතලි අපේ මන්ත්‍රීතුමාගෙන් එකත් රුපියල් බිලියන 1ක් අපි වියදම් කරනවා. රත්නපුරේ ඉවරයි. ලංකාවේ ගම්පහ බිලියන 5ක් වියදම් කරනවා. 20යි 21 ඉවර කරනවා. දිස්ත්‍රික් පරිපාලනයත් අමාත්‍යාංශයත් සියල්ලම කඩාගෙන වැටලා තිබුණේ. අපි ඒක පුළුවන් තරම් යථාර්ථයට පැච් කරනවා. ඒක මේ නිල 7 කියන වචනය අපි බජට් එකේම ඇතුල් කරලා තියෙනවා. ඒ සඳහා වැය ශීර්ෂය තුලට අපි ඒකේ පරමාර්ථය තමයි නිලධාරීන්ගේ ස්ථාන හැටියට තමයි නිලසෙවන අපි ඇතුල් කළ තිබෙන්නේ. ඒකට සමගාමීව මන්ත්‍රීතුමා අපි නිලසෙවන කාර්යාල 14000ම හදනවා. දැනට එක දිස්ත්‍රික්කයක් ඉවර කරලා තියෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා සම් 295යි 295ම හදලා ඉවරයි. ඊට අමතරව අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 7ම හදලා ඉවරයි. ඊට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් අවුරුදු 200කට 300කට පස්සේ වැඩ අවසන් කරනවා. අගෝස්තු මාසෙ විවෘත කරනවා. මම හිතන්නේ අර ඔබතුමා ලැබිච්ච තොරතුරේ තිබුණු ස්වභාවය ගැන විතරයි මම උත්තර දුන්නේ, වෙන කාරණයක් නෙමෙයි. මගේ වෙලාවෙන් දෙන්න වෙන දෙකම නැමන් තුවට.
මේ දැන් ඔබතුමා අනිත් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම් කාර්යාල හදන වේදන් ටික තමයි ඔය කිව්වේ. ඒ වගේම ඔව් ග්‍රාම සේවක වසම් වල ඉල්ලධාරීන්ට හදන නිලසෙවන කාර්යාලය ගැනයි කිව්වේ. මම අහන්නේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා පාර්ලිමේන්තුවෙන් මුදල් වෙන් කරලා තිබියදී, ඒ සඳහා ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් එක ලබා දීලා තිබියදී, දැන් ඔබතුමාලා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙනුවට අමාත්‍යංශ ගොඩනැගිලි එතනට අරගෙන යන්නේ.
ඇත්තම කතාව මන්ත්‍රීතුමා මෙහෙමයි, කැබිනට් පත්‍රිකාව මට හෙට දෙන්න පුළුවන් පිටපතක් ඔබතුමාට, ඔබතුමා කියවලා බලන්න. මම 2015 දෙසැම්බර් මාසේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ. කැබිනට් පත්‍රිකාව ඉතා පැහැදිලිව කියන්නේ අමාත්‍යාංශයේ කුලියට තැන් තැන් වල ඉන්න නිසා, අමාත්‍යාංශ ගොඩනැගිල්ල සහ විෂය පුළුල් කරන නිසා ඒට ගැළපෙන පරිදි මේ තට්ටු 21 ගොඩනැගිලි මේ තට්ටු හතරක් හදලා තිබෙන එකේ බැලන්ස් එකේ ඉතුරු ටික කම්ප්ලීට් කරන්න අපිට 500 මිලියන් දෙන්න කියලා. يعني 5000 මිලියන් ගිහලා තියෙනවා. මගේ වෙලාවෙන් දෙන්න වෙන දෙකම නෑ
වෙලාව. මම මොකද මම නියෝජ්‍ය ඇමතිවරයා විදියට ගරු සුදිස්ස කටුතු අමාත්‍යංශ හිටියා. ඒ නිසා ගරු නලින්ද ජයතිස්ස මන්තුමා මතු කරපු කාරණා මම හිතන්නේ සාධාරණ නෑ. මොකද සුදිස්ස කටුතු අමාත්‍යංශයේ යටතේ තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොළඹ සහ ලංකා පුරා තියෙන්නේ. විශේෂයෙන් මම නියෝජ්‍ය ඇමතිවරයා විදියට මටත් ඉඩ පාසුකම් තිබෙන්නේ නැහැ. ඇමතුමා වෙනත් තැන්වල විශාල කුලිපදන මත ඉඩම් අරන් දෙන්න ගියාම, ගොඩනැගිලි අරන් දෙන්න ගියාම මං කිව්වා එපා, මම එතුමාගේ කාර්යාලයට ගිහිල්ලා තමයි වැඩ කළේ. මොකද ඒ අමාත්‍යංශයේ සල්ලි ඕනට වඩා මොකද කොළඹ ඉඩ කුලියට ගන්නවා කියන විශාල මුදලක් යනවා. එතකොට එතුමා ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එහෙම නැත්නම් දිස්ත්‍රික් කාර්යාලය අදන එක කැබිනට් පත්‍රිකාවක් දාලා මේ කාර්යාලයේ සුදේශ කටුතු අමාත්‍යංශත් මෙතන ගෙනියලා ඒ ඉඩ භූමියේම උඩ තට්ටු විශාල ප්‍රමාණයක් ගෙනියලා ඒ ව්‍යාප්තිය කළා. ඉතාමත් සාර්ථක ව්‍යාප්තියක්. ඉතින් මට තේරෙන්නේ නැහැ නලින්ද ජයතිස්ස මන්තුමා මොකද්ද මේ සුදේශ කටුතු අමාත්‍යංශය එතනට යන්නේ කේ? ඔබතුමාට තියෙන ප්‍රශ්නේ කියන එක මට තේරෙන්නේ නැහැ. මොකද තැන් තුන අතරකට ආණ්ඩුවේ සල්ලි මාජනතාවේ සල්ලි වේදන් කරන්නේ නැතුව එකම තැනට ගෙනියන එක ඉතාමත් හොඳ කටයුත්තක් කළා තියෙනවා. මම විපක්ෂයේ හිටියත් මම කියන්න ඕනේ ඒක ඉතාමත් හොඳ කටයුත්තක්. ඒ නිසා මම හිතනවා මේ කතා කරන්න ඕනේ කතා කරන්නේ නැතුව මයිදන්නේ වෙනත් වැඩක් නැතිව කියවන්නේ නැතුව මේ කරපු හොඳ කාර්යය පිළිබඳ ස්තුතිවන්ත වෙන්න ඕනේ කියන එකයි මම කියන්නේ.
හොඳයි ඔබතුමාට. මීලකට ගරු විජේපාල හෙට්ටිය රජ මන්ත්‍රීතුමා ඔබතුමාට තියෙනවා විනාඩි 6ක කාලය.
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මා ස්තුතිවන්ත වෙනවා. මම ඉතාම සතුටු වෙනවා අද මේ රටේ මහිතනෝ ස්වදේශ කටයුතු අමාත්‍යංශය හැටියට විශාල පරිවර්තනයක් වෙච්ච යුගයක් මේ අවුරුදු අතරමාරකට ආසන්න කාලය තුල. ඒ ගාල්ල දිස්ත්‍රික්කෙන් විශේෂයෙන්ම දකුණු පළාත කෙනෙක් හැටියට ගාල්ල දිස්ත්‍රික්ක කෙනෙක් හැටියට මගේ දිස්ත්‍රික් නායකයා හැටියට මම මගේ ගෞරවය පුද කරන්නට ඕන ගරු වජිර අබේවර්ධන මැතිතුමාට. විප්ලවීය වෙනසක් ඇති කරලා තිබෙනවා විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය තුළ. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල වගේ මම හිතනවා මෙතෙක් අඩුපාඩුකම් තිබිච්ච ස්ථාන නවීකරණය කළා නවීන ලෝකයට ගැලපෙන ආකාරයට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. මොකද ඒක එදා තිබිච්ච තත්ත්වයට බෑ. 48 නිදහස ලබා ගන්නකොට තිබිච්ච තත්ත්වයට වඩා වෙනස් වෙන්නට ඕන. අද ජනගහනය වැඩිවීම විතරක් නෙවෙයි විශාල වශයෙන් රටේ ජනතාවගේ පහසුකම් ඒ වගේම ඒවා විමධ්‍යගත කරන වෙලාවක කොළඹ නගරය පමණක් නොව ඈත පිට ගම්බද ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ඒ වගේම උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඒ ජනතාවගේ අවශ්‍යතාවයන් පිළිබඳ දිගින් දිගටම මේ ගැටලු පිළිබඳ සාකච්ඡා වුණා. මමත් සදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යවරයෙක්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් හැටියට හිටියේ. මමත් එදා ওই රාජ්‍ය පරිපාලන ඒ ගොඩනැගිල්ලේ කාලයක් හිටපු කෙනෙක්. අපි දන්නවා ඒ එක තට්ටුවක් විතරක් තිබුණා. මේ රටේ රාජ්‍ය පරිපාලන ශාස්ත්‍රය සදේශ කටයුතු ඒ වගේ ශාස්ත්‍රයක පරිපාලනයේ විමධ්‍යගත වෙලාවක රටේ සියලුම අවශ්‍යතාවයන් පිරිමහන්නට මේ පුංචි තට්ටුවක තිබිච්ච මං හිතන ප්‍රමාණය අද වෙනස් කළා. අද මහල් ගොඩනැගිල්ලක් හදනවා. තට්ටු ගණන් තරුපහේ හෝටල් හැදෙනකොට සැංගිල්ලා වගේ මේ රටේ විදේශ රටවල් වලට සින්නක්කරේට ඉඩම් විකුණලා සැංගිල්ලා වගේ හෝටල් නිර්මාණය කළ ඒවා තට්ටු ගණන් උස යනකොට අපේ රටේ අපේ රාජ්‍ය පරිපාලන ශේෂ්ත්‍රය තුළ සදේශ කටයුතු ශේෂ්ත්‍රය තුළ අපට මිතාමත් මේ හුණ්ඩු වගේ තැන්වල අපිට කටයුතු කරන්න බෑ. මම සතුටු වෙනවා. අද මං හිතනවා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ගත්තා. ඒක ජනාධිපතිතුමා ආපු නිසාම නෙවෙයි. නමුත් ඒ දුෂ්කර ප්‍රදේශයට අද හොඳ මන්දිර හැදිලා තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයට ලැබිලා තියෙනවා. ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ අපේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අපි හැදුවා. නමුත් එතුමා ගාල්ල දිස්ත්‍රික්කේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 19ටම අවශ්‍ය ගොඩනැගිලි ලබා දීලා තිබෙනවා. ඕන කෙනෙක් ඉතින් බුදුරජාණන් වහන්සේ වුණත් අර කිඹුල් වතෙන් හමන සුලගත් බඩ සැපයි කියලා තමයි දේශනා කරේ. තමන්ගේ ප්‍රදේශයේ තමන්ගේ දේවල් වලට උන්වහන්සේ විශේෂයෙන්ම කිඹුල් අතර වැඩම කරවල ඉවෙලා ඒ සුද්ධෝදන රජුරවන්ට ඒ වගේම පවුලේ ඥාතීන්ට ධර්ම දේශනා කර. ඒ වගේ තමයි ඕනම තැනක මං හිතනවා තමන්ගේ ගම් ප්‍රදේශය, තමන්ගේ දිස්ත්‍රික්කය, මොකද තමන්ගේ දිස්ත්‍රික්කය තුලින් තමයි ජනතාව ඡන්දෙ දීලා බලයට පත් කළා රටේ මොනෑමතිකම ගත්තත් ඒ පුද්ගලයා කරන්නේ. ඒ නිසා ඕන තැනක මේක බෙදා ගන්නවා. නමුත් ඒක නිකන් හිතන්නට එපා. ඒ අතර තමයි පෝට් සිටි එක පිළිබඳව අද මේ කාරණේ ඇවිල්ලා තියෙන්නේ. මම ස්තුතිවන්ත වෙනවා එතුමට ගාල්ල දිස්ත්‍රික්කය තුල මහජන නියෝජිතයෙක් හැටියට විශේෂයෙන්ම මේ කොට්ටාස 19ම සියලුම කොට දැගේ. දැන් මගේ ආසනේ බෝපිපෝද්දල කියන්නේ මං හිතනවා ඉතාමත් නවීකරණය වෙච්ච ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේ මේ එක්සත් ජාතික පක්ෂේ අපි ආවට පස්සේ බලයට පත් වුණාට පස්සේ එදා අවුරුදු ගානක් තිස්සේ සුනාමියට දීපු මහින්ද රාජපක්ෂ පාලනය යටතේ හෙල්මුට් කෝල් කියන හිටපු චාන්සලවරයා දීපු මිලියන 3000ක මුදල කාබාසිනියා කරා. මං දන්නේ නැහැ මොන කාර්ය සෞඛ්‍ය ඇමති හිටියද කියලා. මේ ගොඩනැගිල්ල ෆවුන්ඩේෂන් එක විතර අඩිතාලම විතරයි තිබුණේ 2015 ජූලි මාසේ 5 වෙනිදා මේක ආරම්භ කළා. අපි අද අවසන් කළා තිබෙනවා. මෙතෙන්ට අවශ්‍ය වෙනවා විශේෂයෙන්ම රෙජිස්ට්‍රා කාර්යාලයක්. ඒ නිසා අපි අද බෝපේ පොද්දලට සිව්මහල් ගොඩනැගිල්ලක් හදනවා. රෙජිස්ට්‍රා කාර්යාලයට විතරක් තට්ටු දෙකක් එකකින් ලබා දෙනවා. මේක වැරද්ද මොකද්ද? ගොඩනැගිලි ඇඳන් 600ක රෝහලක් හැදෙනකොට සල්ලයාගාර 6ක් එක්ක දරුපත් 3-400ක් මාසෙට එනකොට මේවට අවශ්‍ය පහසුකම් හදන්න වෙනවා. ඒ නිසා මම හිතනවා පෝට් සිටි එක ගැන අද කතා කරන බොහෝ දෙනෙක් ජනතා විමුක්ති පෙරමුණේ අපේ ගරු මන්ත්‍රීතුමල්ලා විවේචන කරයි. හැබැයි එතුමල්ලා මොනතරම් උද්වේග කරත් මේවා එදා රුපියල් 7වලට වටිනාකම් කරලා නොඑක් විදියට ඒ සැංගිල්ලා වගේ ගොඩනැගිලි හදන්න සින්නක්කරයට දීපු කාලෙ මුකුත් කරේ නැහැ. මම දන්නවා පෝට් සිටි එකත් එහෙම දීලා තිබුණා. මම හිතනවා අද ඒක 99 අවුරුදු බද්දට දීලා තිබෙන්නේ. රටක් සංවර්ධනයකට අවශ්‍ය වෙනවා. අපේ රටේ තියෙන සම්පත් ටික තියාගෙන අපි මහලොකු අභිමානයක් ගැන කතා කරනවා. අපි මහලොකුවට අවුරුදු 2500 සංස්කෘතියක් ගැන සભ્યත්වයක් ගැන කතා කරනවා. හැබැයි අපේ පහසුකම් හදන්නේ අදත් මේ රටේ අපිට ඉන්නේ පෞරාණික දේවල් එක්ක සංචාරක ව්‍යාපාරය වගේ ව්‍යාපාර ශේෂ්ත්‍රය 125ක ප්‍රමාණයක් මේ රටට ගලා එනකොට ඒවට අවශ්‍ය පහසුකම් ටික අපි හදන්නේ නැහැ. ඒ නිසා මේ රට අපි චීනයට ගියත් වියට්නාමයට ගියත් ඒකම දකුණු කොරියාවට ගියත් විශේෂයෙන්ම සිංගප්පූරුවට ගියත් මැලේසියාව වගේ රටවල් වලට ගියත් ඉතිහාසයේ තිබිච්ච දේවල් නෙමෙයි අද වෙනස් වෙලා තිබෙනවා. ඒ අවශ්‍යතාවය අනුව අද ලෝකයේ
ඔබතුමාට තව විනාඩියක් කාලයක් ගරු මන්ත්‍රීතුමා
ප්‍රදේශ බාට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මම ඉල්ලනවා ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මොකද කවුරුත් කියන්නේ මොනවද කර කියලා. මම දැක්ක පහුගිය දවස්වල ගරු අගමැතිතුමාට නිකන් මේ විවේචනය කරා ඔයි ඒකාබද්ධ මම හිතනවා පෙරමුණේ කට්ටිය තමහරු කිව්වා මේ බෝක්කුවක්වත් රනිල් වික්‍රමසිංහ අරලා නෑ. රනිල් වික්‍රමසිංහ බෝක්කුව හදන්නේ නැහැ. ඒකට ඉන්න මේසන්වරුයි සිමෙන්ත් ඒ වැඩ කරන්නේ. රනිල් වික්‍රමසිංහ කිල්ල බෝක්කුව හදුවේ නැහැ. එකක්වත් හදුවේ නැහැ රනිල් වික්‍රමසිංහ. නමුත් රනිල් වික්‍රමසිංහ මේ වගේ මහල් 21 වගේ මහල් තට්ටු මම හිතන 36ක් තිබෙන රෝහල් ඒ වගේ මේ රටේ විශාල පෙරලියක් ඇති කරන්න අවශ්‍ය උපදෙස් අවශ්‍ය ඥාණය අවශ්‍ය කටයුතු කරලා තිබෙනවා. වජිර අබේවර්ධන මැතිතුමා ලේකයි නිකන් කටින් බතලකොළ හිටවන නිකම්ම නිකන් බොරුවට ඇමතිකම අරගෙන ඉන්න අය නෙමෙයි. ඒ අය ගාම් මට්ටමින් 14022ක මොකද දැන් ඔබතුමා මොකද කියන්නේ? මට ඒක අහන්න නෙමෙයි මම අද කතා කරන්නේ මේ විෂය ගැන. ඒකට ඕන වෙනම විවාදයක් තියන්න. එතකොට මම කියන්නම් ඒක. ඔබතුමාට අවශ්‍ය නැහැ අපේ පක්ෂේව. කරුණාකරලා විජේසේකර මන්ත්‍රීව ඉතිහාසය අමතක කරන්න එපා. තමන්ගේ තාත්තා හිටපු පක්ෂේ ගොඩනැගුණේ කොහොමද කියලා. තමුන්නාංශයට වඩා තමුන්නාංශයේ තාත්තත් එක්ක වැඩ කරපු කෙනෙක් මම. මතක තියාගන්න. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියා. මමත් හිටියා. හැබැයි අද ප්‍රතිපත්තියක් ඇතුව අපි වැඩ කරන්නේ. අතගතිය නොබතුමාට ප්‍රතිපත්තියක් නැහැ ඔබතුමාට. තාත්ත කරපු වැඩ තාත්තට අත දීපු පක්ෂය, ඒ වගේ නායකයෝ, ඒ නාම යෝජනා දීපු නායකයෝ, සංවිධායකන් ඇමරිකන් දීපු අයට අපි කවදාවත් එහෙම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට රිචඩ් පත්‍රන මැතිතුමාලට අපි එහෙම කියන්නේ නැහැ. උපහාසයෙන් හිනා වෙන්නේ නැහැ. මොකද ජනාධිපතිකමට මොකද සුදුසුද අගමැතිවරයා පස්සතාවක මේ රටේ හිටපු කෙනෙක්.
ඔබට
බලාගන්න අපි
කාලය අවසන්
වෙනවා. මේ අමාරුවේ පස් දෙනෙක් මේ අරගෙන දැන් ඒකත් තීන්දුව කරගන්න බැරුව ඉන්නවා. මේක ඔච්චර ප්‍රජාතන්ත්‍රවාදීද? රනිල් වික්‍රමසිංහ ආවත් ප්‍රජාතන්ත්‍රවාදී, සජිත් ප්‍රේමදාස ආවත් ප්‍රජාතන්ත්‍රවාදී, කරු ජයසූරිය ආවත් ප්‍රජාතන්ත්‍රවාදී. මොකද ප්‍රජාතන්ත්‍රවාදී? මහින්ද රාජපක්ෂ, සිරන්ති රාජපක්ෂ, මගෙන් අහගන්න එපා. අනිත් අය චමල් රාජපක්ෂ, රාජපක්ෂ පවුල්ට යන එකද ප්‍රජාතන්ත්‍රවාදී? නැත්තම් මේ පක්ෂේ ඉන්න කෙනෙකුට දෙන. ඒ නිසා මේව අහගන්න එපා අපිත් එක්ක. තමුණාන්සල බලා ගන්නවා, තමුණාන්සලයි කිල්ලෝට ලැහැම එක හුණු
තියනවා.
ගරු නියෝජකවරුලාසනේ මන්ත්‍රීතුමනි, මෙතුමන්ලට ඉතින් අමාරුවක් තියෙනවා දැන්. බලාගෙන හිටියා නොඑක් උපක්‍රම කළා, නොඑක් විදියට ව්‍යවස්ථා කඩලා ආණ්ඩු අරගෙන හඳපාන යකමැතිකම් අරගෙන ඒක කරගන්න බැරුව අද බොරුවට දැන් අපි මේ හෙට අනිද්දා මේ රටේ යම් කිසි වෙනසක් හදන්න මේ වගේ සංවර්ධනය කරන්න 14
වෙලාවක
ගම්පෙරළියෙන් මේ රට වෙනසක් ඇති කරන වෙලාවක හෙට අනිද්දා 16,000කට උපාධිධාරීන් දෙන්නේ නැතේ කියලා කිව්වා. 16,000කට ලබන පළවෙනිද වෙන උපාධිධාරීන්ට රැකියල් දෙන වෙලාවක දැන් මෙන්න දැන් පත්තු වෙලා දඟලන දුම්බල වර අරගෙන මම කියනවා මේ සියල්ල තිබුණත් අර කතාවක් කියන වගේ අර බල්ලා බිරුවට තවලම යනවා වගේ මේ ආණ්ඩුව යනවා බල්ල ඕන තරම් බුරයි. අපි එක්සත් ජාතික පෙරමුණ හරියට ශක්තිමත් ඉදිරි ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු ජයග්‍රහණයත් කළා. අපි තමුන් ආන්සලට ඒ අභියෝගයට මුහුණ දෙන්න අපි ලෑස්ති. බොහොම ස්තුතියි.